SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ඔබ බොහෝ දෙනෙක් අපේ සිකුරාදා වැඩසටහනේ මේ විශේෂාංගයට ලෝවටා විශේෂාංගයට එකතු වෙන්නේ කෙටි කාලයක් තුළදී ලෝකේ පුරාම සිදුවන දේශපාලනික වෙනස්වීම් සහ අනිකුත් අර්බුදකාරී තත්වයන් පිළිබඳව යාවත්කාලීන වෙන්නේ කියලා අපි ඉතාමත් හොඳින් දන්නවා. ඒ නිසා අපිට මේ ලැබෙන කෙටි කාලය තුළදී ලෝකේ වඩාත්ම අවධානයට ලක් වෙන ප්‍රධාන සිදුවීම් පහ පිළිබඳව අපි අවධානයට ලක් කරනවා. අපි ගියවර කතා බහ කරපු කතාවකින් තමයි මෙවර කතා බහ ආරම්භ වන්නේ. උතුරු කොරියාව රොකට් මිසයිල් අත්හදා බැලීමකට සූදානම් වෙනවා කියලා අපි ඔබට ගියවර සඳහන් කළා. මේ මාසේ 8 වෙනිදා ඉඳන් 25 වෙනිදා අතර කාල සීමාවකදී මේක සිදු කරන්නට නියමිත වගත් අපි හේදී ඔබට සඳහන් කළා. මේ වගේ මේ න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වෙන නිසා අවට කලාපීය රටවල් විදිහට ජපානයත් ලෝක බලවතා විදිහට ඇමරිකාවත් මේ සම්බන්ධව උතුරු කොරියාවට දැඩි විරෝධතාව පළ කරලා තියෙනවා කියලත් අපි ගියවර ඔබට කරුණු සඳහන් කළා. ඒ වගේම අපි ගියවර ඔබට කරුණු ඉදිරිපත් කළා එවෙනකොටත් සම්බාධකවලට මුහුණ දෙමින් තියෙන රටක් විදිහට උතුරු කොරියාවට මොන වගේ තත්වයකට මූණ පාන්නට සිදු වේවිද කියලා. දැන් බලමු මේ සතිය වෙනකොට අපිට ලොවෙන් ඇසෙන තොරතුරු මොනවද කියලා මේ සම්බන්ධව සුපුරුදු විදිහට AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල්, සුපුරුදු ලෙසින් ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් මොකද මේ වෙනකොට උතුරු කොරියාව පැත්තෙන් අපිට ඇහෙන්නේ?
දිලුක්ෂි, මේ උතුරු කොරියාවේ ඒ අත්හදා බැලීම්, ඒ රොකට් අත්හදා බැලීමෙන් පස්සේ ඇමරිකාව, ඒ වගේම ජපානය, උතුරු කොරියාවේ අල්ලපු රට වෙන දකුණු කොරියාව ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සහ දැනටමත් ක්‍රියාත්මක වෙන සම්බාධක තවත් උත්සන්න කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ අනුව අපි දකිනවා ඇමරිකාවේ බලධාරීන් මේ වෙනකොට තව දුරටත් උතුරු කොරියාවට විරුද්ධව ගත යුතු සම්බාධක පිළිබඳව ඒ අධ්‍යයනය කරමින් ඉන්නවා. ඊට අමතරව ජපානය ප්‍රකාශයට පත් කරා ඔවුන් මීට පස්සේ කිසියම් නෞකාවක් උතුරු කොරියාවට ගමන් කරලා ජපානයේ වරායකට ළඟා වෙන්නට උත්සාහ කරනවා නම් ඒකට අවසර දෙන්නේ නැtei කියලා. ඒකම කිසිම උතුරු කොරියාවේ නෞකාවකට ජපානයේ වරායවලට ඇතුල් වීම තහනම් කිරීමේ වැඩපිළිවෙලක් ඔවුන් ආරම්භ කරනවායි කියලා. ඊට අමතරව දකුණු කොරියාව ප්‍රකාශයට පත් කරා දැනට උතුරත් සමග ඔවුන් පවත්වාගෙන යන වෙළඳ සහ කර්මාන්තපුරයක් කේසොන් කියන ප්‍රදේශයේ, ඒ කියන්නේ මේ රටවල් දෙක අතර තියෙන දේශ සීමාවේ තියෙන කාර්මික පුරවරයක්, ඒ කම්හල්වල වැඩ කරන ඒ සේවකයන් ඔවුන් ඉවත් කරගෙන ඒ කම්හල්වල කටයුතු නවතා දැමීමට තීන්දුව කළයි කියලා. මොකද මෙම කම්හල් වලින් ලැබෙන ආදායම උතුරු කොරියාව ඍජුවම තමන්ගේ මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සඳහා පාවිච්චි කරනවා කියන චෝදනාව එල්ල කරලා, ඉතින් ඔවුනට මීට කලින් මුහුණ දුන්නටත් වඩා දරුණු සම්බාධක වලට දැන් මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා.
උතුරු කොරියාවේ ওই රොකට් මිසයිල් අත්හදා බැලීම හා සම්බන්ධව ලෝකයා දක්වන ප්‍රතිචාර ඔය ආකාරයෙන් වාර්තා වෙද්දී තවත් කේජ්ජනක සිදුවීමක් සම්බන්ධව ලෝකයාගේ අවධානයට ලක් වුණා. ඔබට මතක ඇති අපි මීට කලින් සඳහන් කළා අර උතුරු කොරියාවේ පාලකවරයා විදිහට කිම් ජොන් යුන් කටයුතු කරන්නේ ඔබ ඒ පිළිබඳව දන්නවා. ඔහුගේ ප්‍රධාන හමුදා පාලකවරයා මේ සමුළුවක් අතරතුරදී නිදි කිරා වැටීම හේතුවෙන් ඔහුට දඬුවමක් ලබා දුන්නා. ඔහු එල්ලා මරුන් ලැබුවා. ඊට පස්සේ තවත් පුද්ගලයෙක්, ඒ වගේම ඔහුගේ පාලන තන්ත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්ට වෙඩි තබා මරා දැමුම් ලැබුවා. මේ වගේ මේ මානව හිමිකම් සම්බන්ධව කතා බහ කරන ලෝකයේ සිටින බලවත් රාජ්‍යයන් විමතියකට ලක් කරන්නට මේ කරුණුත් හේතු පාදක වුණා. පසුගිය සතියේදී තවත් තොරතුරක් වාර්තා වෙනවාමල් උතුරු කොරියාවේ යුද හමුදාවේ ප්‍රධානියාවත් මේ විදිහට එල්ලා මරණ දැමුම් ලැබුවා කිම් ජොන් උන්ගේ නියෝගයක් මත. මේ සිදුවීමට පාදක වුණු සිදුවීමත් අපි ටිකක් පැහැදිලි කරගනිමුම.
දිලක්ෂි, මෙතන දැනට ලැබෙන වාර්තා වලින් සඳහන් වෙන්නේ රී යොන් ජිල් කියන උතුරු කොරියාවේ හමුදා ප්‍රධානියා, ඔහු යම්කිසි විදියකට හමුදාවේ ඇතුලේ තමන්ගේ කල්ලියක් ගොඩනගනවයි කියන සැකය මත, සහ ඔහු දකුණු කොරියාවත් එක්ක යම්කිසි විදියකට සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවයි කියන ඒ චෝදනාවත් පාදක කරගෙන තමයි ඔහුව මරා දැම්මයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මෙතන කිම් ජොන් උන් රටේ නායකයා හැටියට තමන්ට සැකහිතන විදියට කටයුතු කරන පුද්ගලෙක් ඉන්නව නම් ඒ පුද්ගලයා එක්කෝ මරා දැමීම, එහෙම නැත්නම් හිර අඩස්සියට පත් කිරීම පිළිබඳව දිගින් දිගටම වාර්තා ලැබිලා තියෙනවා. ඔබ මීට කලින් සඳහන් කළා වාගේ මීට කලින් අවස්ථාවකදී කිම් ජොන් උන් ඔහුගේම මවගේ සහෝදරයෙක් තමන්ට විරුද්ධව කටයුතු කරනවා කියලා සැක කළා ඔහුව ප්‍රසිද්ධියේ මරා දැම්මයි කියලා වාර්තා වුණා. ඉතින් මේක ඉතාමත්ම කුරිරු සිද්ධියක් උනේ. ඔහුව ඝාතනය කිරීම සඳහා පාවිච්චි කළ තිබුණේ ගුවන් යානා නාශක තුවක්කුවක් පාවිච්චි කරමින් ඔහුට වෙඩි තබලා කුඩා කැබරි වලට ඔහු විනාශ වෙන තත්ත්වයට පත් කරයි කියලා. ඉතින් ඒ විදිහට තමයි තමන්ගේ බලයට තර්ජනයක් වෙන අයට කිම් ජොං උන් රටේ නායකයා කටයුතු කළා තියෙන්නේ.
දංගමල් මේ ලැබෙන තොරතුරු වලට අනුව මේ උතුරු කොරියාවේ වත්මන් නායකයා කිම් ජොං උන් ඉතාමත්ම දරුණු සහ තද පාලනයක් පවත්වාගෙන යන නායකයෙක් විදිහට තමයි ලෝකයේ විසින් ඔහු හඳුන්වනු ලබන්නේ. ඒ වගේම රටේ ජනතාවත් දැඩි පීඩනයක් යටතේ තමයි, දැඩි පාලිත තත්ත්වයක් යටතේ තමයි ජීවත් වෙන්නේ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඇත්තටම අපි ටිකක් පැහැදිලි කරගනිමුද මේ උතුරු කොරියාවේ තියෙන පාලන තන්ත්‍රය කොහොමද, රටේ නායකයා තේරෙන්නේ කොහොමද, එතකොට කිම් ජොං උන්ගේ පසුබිම කොයි වගේද කියලා?
කිම් ජොං උන් ඇත්තටම ඔහු බලය ලබා ගන්නේ තමන්ගේ පියාගේ අභාවයත් සමග. 2011 දෙසැම්බර් වල කිම් ජොං ඉල් ගේ අභාවයත් එක්ක ඔහුගේ පුත් කිම් ජොං උන් රටේ නායකත්වයට තේරීපත් වෙනවා. ඉතින් මේ උතුරු කොරියාවේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් නෙමෙයි රටේ නායකයන් තෝරාගන්නේ. ඇත්තටම රට ඉතාමත්ම ඒකාධිපති ස්වරූපයෙන් හමුදා පාලනයක් යටතේ වගේ තියෙනවා කිව්වොත් එකතරා විදිහට නිවැරදි. කිම් ජොං ඉල් අතර දැන් ඉන්න නායකයාගේ තාත්තා රට පාලනය කරත් ඒ ආකාරයටමයි. ඉතින් ඔහුගේ පසුව පුතා ඊටත් වඩා දරුණු පාලනයක් ගෙනෙනවයි කියලා වාර්තා වෙනවා. මොකද යම්කිසි විදිහකට රටේ හමුදාවේ ඇතුලේ යම් පිරිස් ඉතාමත්ම ලාබාල නායකයාට විතරම් පක්ෂපාතීත්වයක් නොදක්වනවාය කියන එවැනි වාර්තා වලින් පසුව ඔහු තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා තමන්ගේ පියාටත් වඩා කුරුරු විදියට රට පාලනය කරන්නට පෙළඹුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම උතුරු කොරියාව කියන්නේ අද අනිත් රටවල් එක්ක සංසන්දනය කරපුවාම ඇත්තටම මුළු ලෝකෙම කොන් වෙච්ච, මේ වෙනකොට චීනයෙන් පමණක් යම්කිසි විදියකට ආධාර ලබාගෙන යැපෙන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් රටේ තියෙන ජනගහනයත් ඒ වගේම අනෙකුත් සම්පත් පාවිච්චි කරගෙන ඉතාම ප්‍රබල න්‍යෂ්ටික අවි වැඩපිළිවෙලක් මේ රට පවත්වාගෙන ගිහිලා තියෙනවා. ඉතින් ඇත්තටම උතුරු කොරියාවේ ජනතාව කොතරම් දරිද්‍රතාවෙන් පෙළුණත් රට යුදමය පැත්තෙන් ඒ වගේම න්‍යෂ්ටික අවි ලබා ගැනීම සම්බන්ධයෙන් සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කිම් ජොං උන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන මේ කලාපීය බලවතා වීමේ ඒ අභිප්‍රාය අනුව තමයි ඔහු මේ කටයුතු කරන්නේ.
අපි ඊළඟට අවධානය යොමු කරමු එක්තරා රටක රාජ්‍යනායකයෙක් ඇමරිකානු පාලන තන්ත්‍රයට එල්ල කරපු, ප්‍රසිද්ධිය එල්ල කරපු චෝදනාවක් සම්බන්ධයෙන්. ඔබට මතක ඇති අපි ගියවර කතා බහ කළා සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් බලෙන් පහ කරන්නට විපක්ෂ කණ්ඩායම්, කුරුදි කැරලිකරුවන්ගෙන් සමන්විත විපක්ෂ කණ්ඩායම් එක්ව කටයුතු කළා. එතකොට ඒ සම්බන්ධව ඇමරිකාවේ ලැබුණු සහයෝගය, රුසියාවේ ලැබුණු සහයෝගය බෂාර් අල් අසාද් බලේ තබා ගන්න, මේ වගේ කරුණු පිළිබඳව අපි දැන් විටින් විට කතා බහ කරලා තියෙනවා. දැන් සිරියාවේ ක්‍රියාත්මක මේ කුරුදි ඇතැම් වෙලාවට අපි කැරලිකරුවන් කියලා හඳුන්වනවා, ඇතැම් වෙලාවට කුරුදිවරුන් කියලා හඳුන්වනවා. මොනුත් තමන්ගේ පාලනයක් පවත්වාගෙන යනවා එක්තරා අන්දමකට. පසුගිය සතියේ වෙද්දි තුර්කියේ ජනාධිපති රිසෙප් එර්ඩොගන් ප්‍රසිද්ධියේ චෝදනාවක් එල්ල කළ ඇමරිකාවට. ඇත්තටම ඇමරිකාව සහයෝගය ලබා දෙන්නේ මේ කුරුදි කැරලිකරුවන්ටද, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් විදිහට පිළිගන්න තුර්කියටද කියලා? මේක දැඩි අවධානයකට ලක්වුණු කතාවක් බවට පත් වුණා. අපි ටිකක් කතා බහ කරමු අමල් මේ චෝදනාව සම්බන්ධවත්, චෝදනාවට පසුබිම වුණු කරුණු පිළිබඳව.
දිලුක්ෂි, ඇත්තටම තුර්කියයි ඒ වගේම සිරියාවයි මේ රටවල් දෙක අතර තියෙන ප්‍රශ්නය ඉතාමත්ම සංකීර්ණ එකක් බවට දැන් පත් වෙලා තියෙනවා. මොකද මේ යුද්ධ කරන කොටස් අතරේ ඒ පක්ෂවලත් යම් යම් ගැටුම් ඇති වෙලා තියෙනවා. මත ගැටුම් පමණක් නෙමෙයි, ඇත්තටම යුදමය ගැටුම් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් සිරියාවේ තත්ත්වය අනුව සිරියාවේ බෂාල් අසාද් ජනාධිපතිවරයා ඔහුට විරුද්ධ කැරලිකරුවන්ට මේ වෙනකොට සෑහෙන යුදමය අතින් ඔහු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාවේ ගුවන් ප්‍රහාරවල සහයත් ඇතිව ඊට අමතරව සිරියාවේ යම්කිසි ප්‍රදේශවල බලය අත්පත් කරගෙන තියෙන IS සංවිධානයට විරුද්ධවත් බෂාල් අසාද් ජනාධිපතිවරයා කටයුතු කරන අතරතුරේදීම ඇමරිකාව ඇතරම බෂාල් අසාද්ට විරුද්ධ වුණත් IS එක වැඩ පැවැත්වීමට තියෙන අවස්ථාවේ නිසා ඇමරිකාවත් යම් කිසි විදිහකට වක්‍රව සිරියාවේ රාජ්‍යතන්ත්‍රයට ඒ සහාය ලබා දෙන බව සඳහන් වෙනවා. ඉතින් මේ සංකීර්ණ තත්ත්වය තුළ මෙතෙක් තුර්කිය සමග බොහොම ඍජුවම කටයුතු කරපු ඇමරිකාව දැන් තුර්කිය රජයට අභියෝගයක් වෙලා තියෙන PKK සංවිධානය, එහෙම නැත්නම් කුර්දි කම්කරු පක්ෂයේ තවත් ප්‍රභේදයක් හැටියට හඳුන්වන YPG කියන, එහෙම නැත්නම් පීපල්ස් ප්‍රොටෙක්ෂන් ගෲප් කියලා ඇති කරපු ඒ සංවිධානයට ඇමරිකාව ඍජුවම ආයුධ සහ අනෙකුත් සහාය ලබා දීමේ කටයුත්තක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ නිසා තමයි තුර්කිය ඇතරම ඇමරිකාවත් එක්ක උරණ වෙලා තියෙන්නේ. තමන්ගේ හතුරාට ඇමරිකාව මේ අවස්ථාවේදී යුද හා මුදල් ආධාර ලබා දෙනවයි කියන චෝදනාව. ඉතින් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තුර්කියට විරුද්ධව කටයුතු කරන මේ PKK එකට අනුබද්ධ ඒ කොටස් ඔවුන් IS සංවිධානය සමග යුද්ධ කරනවට අමතරව තුර්කිය හමුදාවටත් විරුද්ධව ඒ කැරලි ගැසීමම නැත්තම් යුද ප්‍රකාශ කිරීම සිද්ධ කරලා මේ වෙනකොට තුර්කියත් සිරියාවත් අතර කියන මේ දේශ සීමාව අතර යම් ප්‍රදේශවල සටන් පටන් අරගෙන තියෙනවායි කියලා. ඉතින් මේක දැනටමත් සංකීර්ණ තත්ත්වයක් තවත් ව්‍යාකූල වෙලා තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා මේ ඇමරිකාවට කරපු ප්‍රකාශය නිසා. නමුත් ඇමරිකාවේ ස්ථාවරය වෙලා තියෙන්නේ මෙතන ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තු වෙලා තියෙන IS නැත්තම් ඩෑෂ් කියලා මේ දැන් හඳුන්වන ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට හඳුන්වපු ඒ කණ්ඩායම පරාජය කරලා ඔවුන් විනාශ කිරීම තමයි මේකේ අරමුණ. ඉතින් ඒ සඳහා ඇමරිකාවේ කටයුතු කරනවා. නමුත් මේකේ අතුරුඵලයක් වෙලා තියෙන්නේ තුර්කිය අස්ථාවර බවට පත් වෙලා තුර්කියේ අභ්‍යන්තර කටයුතු වලට මේක ලොකු බාධාවක් බවට පත් වෙලා ඒ නිසාම තමයි රටේ ජනාධිපතිවරයා ඇමරිකාවට ඉතා බොහොම තදින් දෝෂාරෝපණය කරලා තියෙන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්.
අමල්, එතකොට දැන් ඔය මේ කුර්දිවරුන් සිරියාවෙත් ඉන්නවා, කුර්දිවරුන් තුර්කියෙත් ඉන්නවා. එතකොට මේ කුර්දිවරුන් මේ රටවල් දෙකේම නැදී සිටමින් වෙනම පාලනයක් සඳහා තමයි ඔවුන් මේ අරගලයකයේ දෙන්නේ. එතකොට කුර්දිවරුන් පිළිගන්නවාද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනම ජාතියක් විදිහට ඔවුන්ට වෙනම භූමියක් ලැබිය යුතු බවට?
දෙලක්ෂි, එහෙම කුර්දිවරුන් කියලා වෙනම කණ්ඩායමක් හිටියට ජාතියක් හිටියට ඔවුන්ට භූමියක් නැහැ. අන්න ඒක නිසාම තමයි යම්කිසි විදිහකට මේ කුර්දිවරුන් සඳහා වෙනම බෙදුම්වාදී සංවිධානයක් හැටියට PKK සංවිධානය ආරම්භ වෙලා තියෙන්නේ. ඔවුන් තුර්කියේ කොටසකුත් ඒ වගේම සිරියාවේ කොටසකුත් ඊට අමතරව ඉරාකේ කුර්දිස්තාන් කියන ප්‍රදේශයත් ඔවුන්ගේ නිජබිම හැටියට ඔවුන් ඉල්ලලා තියෙනවා. ඉරාකයේ මේ වෙනකොට ඒ කුර්දිස්තාන් කියන ප්‍රදේශයේ යම් කිසි විදිහකට ස්වයං පාලනයක් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ වුණත් IS සංවිධානයෙන් ආපු තර්ජන නිසා හුඟක් කුර්දිස්තාන් වල තියෙන ප්‍රදේශවලින් අපිව දන්නවා විශේෂයෙන්ම මෝසුල් කියන වගේ ප්‍රදේශවලින් ඔවුන්ට ඉවත් වෙන්නට සිද්ධ වුණා. මොකද IS සංවිධානය කරපු යුද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට. නමුත් කුර්දිවරුන්ටත් මෙම ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක සිහිනයක් තියෙනවා කියලා කියන්නට පුළුවන්. ඉතින් ඒක මැඩපැවැත්වීමේ කාර්යභාරයට නායකත්වයේ දීලා තිබුණේ තුර්කිය. ඉතින් මේක ඉතාමත්ම සංකීර්ණ දෙයක් වෙලා තියෙනවා. දිලුක්ෂර අපි කලින් කිව්වා වගේ කුර්දිවරුනුත් IS සංවිධානයට විරුද්ධයි. නමුත් කුර්දිවරුන් තුර්කියටත් විරුද්ධයි. එතකොට තුර්කිය මේ දෙගොල්ලොත් එක්කම සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අතර මේක තුන්කොන් නෙමෙයි, තවත්
හතර
පස් දෙනෙක් සිව්කොන් කියන කීරත් වැඩි වෙනවා දිලුක්ෂ. මොකද දැන් මෙතන රුසියාව මෙතනට එකතු වෙලා තියෙනවා. ඉතින් අතරම මේ වෙනකොට කණ්ඩායම් 7-8ක් මෙම ප්‍රදේශයේ එකිනෙකා සමග සටන් කරගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
එතකොට ආරංචි වෙනවා අපිට දැන් ඔය මේ කුර්දිවරුන් IS එකට විරුද්ධව සටන් වදින අතරතුරේදී මේ රුසියාවටත් පක්ෂපාතීත්වය දක්වන්නට පටන් ගන්න තියෙනවා කියලා සිරියාව තුළ. මොකද සිරියාවේ ජනාධිපතිවරයාට රුසියාව පක්ෂපාතී, බෂාර් අල්-අසද්. එතකොට මේ තත්ත්වය ඇති වෙන්නට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මොකක්ද?
ඔවුන් දැන් රුසියාවට යම් කිසි විදිහකට අවනතභාවයක් පෙන්වන්නට පටන් අරගෙන තියෙනවා. මොකද මේ රුසියාව විසින් ගෙන යන ගුවන් ප්‍රහාරවලින් ඉතාමත්ම සාර්ථක විදිහට IS සංවිධානය මැඩ පැවැත්වීමට හැකි වෙලා තියෙනවා. කුර්දිවරුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ කොහොම හරි IS සංවිධානය පරාජය කිරීම. ඔවුන්ටත් IS සංවිධානය තර්ජනයක් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමන්ගේ පොදු හතුරා විනාශ කර ගැනීම සඳහා ඔවුන් මීට කලින් ඔවුන් උරණ වෙලා තිබිච්ච රුසියාව සහ බෂාර් අල්-අසද්ගේ කණ්ඩායම් සමග ඔවුන් දැන් ගනුදෙනු කරන්නට පටන් ගන්න තියෙනවා. ඉතින් මේක තමයි මැද පෙරදිග තියෙන සංකීර්ණම තත්වය. අද ඔබගේ හතුරා හැටියට ඉන්න පුද්ගලයා හෙට හොඳම මිතුරා බවට පත් වෙන්නට පුළුවන්. කවුරුත් නොහිතන විදියට එක රැයකින් වෙනස් වන්නට පුළුවන්.
අපි ඊළඟට මේ වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මැතිවරණය පිළිබඳව කතා බහ කරමු. මේ මැතිවරණයෙන් සිදුවන වෙනස්කම් හරහා ලෝකයේ බලතුලනේ දේශපාලනික ප්‍රවාහයේ සිදුවන යම් වෙනස්කම් පිළිබඳව අපිට ඉදිරියේදී කුමක් වේවිද කියන ඉඟිපල වෙමින් තියෙනවා. මේ වෙනකොටත් ඇමරිකාව තුළ මේ පූර්ව ඡන්ද ප්‍රචාරක කටයුතු හරහා සිදුවන යම් සිදුවීම් හරහා දැන් ඔබට මතක ඇති අපි මේ සම්බන්ධව කෙටි කතා බහක් කළා මීට කලින් මේ විශේෂාංගයෙන්. එහිදී අපි ඔබට සඳහන් කළා රිපබ්ලිකන් පක්ෂයෙන් බොහෝ දුරට ජනප්‍රියතම පුද්ගලයා විදිහට එළියට එන්න පුළුවන් වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියලා. ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂයෙන්, ඒ කියන්නේ වත්මන් පාලක පක්ෂයෙන් බොහෝ දුරට හිලරි ක්ලින්ටන් තේරී පත්වේ කියලා අනුමාන කළ හැකි කියලා අපි කරුණු සඳහන් කළා. ඒ අනුව බැලුවොත් ඇමරිකාවේ පළවෙනි ජනාධිපතිවරිය බවටත් හිලරි ක්ලින්ටන්ට පත්වෙනට හැකියාවක් ලැබෙනවා අය ජයග්‍රහණය කළොත්. හැබැයි මේ හිටපු ගමන් පසුගිය සතිය වෙද්දි අලුත්ම පුද්ගලයෙක්ගේ නමක් ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා. ඔහු බර්නි සෑන්ඩර්ස්. කොහෙන්ද මේ බර්නි සෑන්ඩර්ස් ආවේ කියලා විමතිය පළවෙනි කාරණාවක් බවට පත් වුණා. මොකද ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව මේ වෙනකොට අමල් මං කැමති මුලින්ම මේ බර්නි සෑන්ඩර්ස් පිළිබඳව කතා බහ කරන්න කලින් අපි කෙටි අවබෝධයක් ලබා දෙන්න අපේ ශ්‍රාවකින්ට ඇමරිකානු ඡන්දය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
මේගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඉස්සෙල්ලාම පක්ෂය තුල ඡන්දයක් පවත්වනවා. ඇත්තටම මේක අපිට කියන්නට පුළුවන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවායි කියලා. මේ පක්ෂවල අපි ගත්තොත් ඩෙමොක්‍රටික් පක්ෂය මුලින්ම තමන්ගේ සමාජිකයන් අතරින් ඔවුන් ඡන්ද විමසලා බලනවා මේ සමාජිකයන් වඩාත්ම කැමති කොයි අපේක්ෂකයටද කියලා. ඒකට මේ තරංගයට 5-6 දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරියෙන් ඇවිල්ලා තියෙන්නේ හිලරි ක්ලින්ටන් සහ බර්නි සෑන්ඩර්ස්. ඊට අමතරව තවත් අපේක්ෂකයන් කීප දෙනෙකුත් ඉන්නවා. ඔවුන් කරන්නේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගිහින් තමන්ගේ පක්ෂ සමාජිකයන් අතර ඡන්දයෙන් තෝරා ගන්නවා කවුද වඩාත්ම ජනප්‍රිය කියලා. ඉතින් මේ වෙනකොට අයෝවා ප්‍රාන්තයේ ඡන්දේ තියලා ඒ ඡන්දේදී හිලරි ක්ලින්ටන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. නිව් හැම්ෂයර් ඡන්දේදී කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට බර්නි සෑන්ඩර්ස් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අනිකුත් ප්‍රාන්තවලත් මේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. ඉතින් තව මාස දෙකක් විතර යනකොට තමයි අපිට දැනගන්නට පුළුවන් මුළු රටේම ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජිකයන් කාවද තෝරාගත්තේ තමන්ගේ අපේක්ෂකයා වන්නට නොවැම්බර් මාසේ 8 වෙනිදා තියෙන ජනාධිපති වරණේදී.
අමල්, එතකොට කවුද මේ බර්නි සෑන්ඩර්ස්? ඔහුගේ දේශපාලන ඉතිහාසය කොහොමද?
දිලුක්ෂි, බර්නි සෑන්ඩර්ස් කියලා කියන්නේ මේ වෙනකොට නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ ආසන්නයේ තියෙන ප්‍රාන්තයක දේශපාලනඥයෙක්. නමුත් ඔහු සම්ප්‍රදායික දේශපාලනඥයෙක් හැටියට කවුවත් පිළි අරගෙන නැහැ. ඔහු ඇත්තටම ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ දේශපාලන විවයට ඇතුළත් වෙච්ච පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔහු යම්කිසි විදිහකට ප්‍රධාන ප්‍රවාහයේ ඉන්න දේශපාලනඥයෙක් නොවන නිසා තමයි ඔහුට විශේෂයෙන්ම වැඩිපුර තරුණ කොටස්වරනුත් ඒ වගේම කාන්තාවගෙනුත් අපි නොහිතපු විදිහට සහය පළ වෙලා තියෙන්නේ. නිව් හැම්ෂයර් ප්‍රතිඵලය බලපුවහම ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ගැන පැහැදීමක් නැති කලකිරලා ඉන්න කණ්ඩායම් ඔහුට සහය දක්වන්නට යොමු වෙලා තියෙනවා. ඉතින් ඔහු ඇත්තටම අපි කියනවා අවුට්සයිඩර් කෙනෙක්. එහෙම නැත්නම් වොෂින්ටන් දේශපාලන ක්‍රියාදාමයට පිටතින් ආපු පුද්ගලයෙක් හැටියට තමයි ඔහු හඳුන්වන්නේ.
අපි ගියවර මාතෘකා කරගත්ත අවසන් කාරණයම තමයි මෙවරත් අපි වැඩසටහන අවසන් කරන්නට මාතෘකා කරගන්නේ. ඒ තමයි ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරලා තිබුණු ගොනු කරලා තිබුණු ඒ චෝදනාව තමන්ව අත්නෝමතික විදිහට රඳවා තබා ගන්නට අවශ්‍ය හේතුපාදක සකසලා තියෙනවා කියලා එංගලන්තයේ සහ ස්වීඩනයේ විසින්. ඔබ දන්නවා මේ වෙනකොට ඔහු එංගලන්තයේ තියෙන ඉක්වඩෝර් තානාපති කාර්යාලයේ තමයි දේශපාලන රැකවරණ ලැබමින් රැඳී සිටින්නේ. මේ සම්බන්ධව යම් කිසි වූ තොරතුරක් අපිට මේ සතිය වෙද්දි වාර්තා වෙනවද අමල්? ඔහුගේ මේ ගොනු කරලා තියෙන චෝදනාව හා සම්බන්ධව
දිලුක්ෂි, මෙතන එක්සත් ජාතිගේ මානව හිමිකම් කවුන්සිලට අනුබද්ධ අපි කියන වර්කින් ගෲප් ඔන් ආබිටරි ඩිටෙන්ෂන් කියලා ඔවුන් තීන්දුව කළාට පස්සේ ස්වීඩනයත් බ්‍රිතාන්‍යයත් ඔහුව රඳවාගෙන ඉන්නවයි කියලා කිව්වට පස්සේ ඒ කණ්ඩායම කියා සිටියේ මේ සඳහා ඔහුට වන්දි ගෙවන්නට ඕනයි කියලා. මේ වන්දිය ලබා දෙන්නට ඕන බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය කියලා. නමුත් මේ රටවල් දෙකම බොහොම ෂණිකෙන් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා පමණක් නෙමෙයි, ඔවුන් කියා සිටියා ජුලියන් අසාන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයේ කිසිම වෙනසකුත් නැතයි කියලා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් ගෙන් ප්‍රශ්න කිරීමක් කරා කොළඹදී. ඔහුගෙන් ඇහුවා මේ මානව හිමිකම් කවුන්සිලයේ ලබා දෙන තීන්දුව බලවත් රටවල් ක්‍රියා නොකිරීමත්, නමුත් මානව හිමිකම් කවුන්සිලයේ අනෙකුත් යෝජනා තුන්වන ලෝකයේ රටවලට බලපෑමක් කරනවා නේද කියලා ප්‍රශ්න කරපුවාම ඔහු කියා සිටියේ අසාන් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනාව බ්‍රිතාන්‍යත් ස්වීඩනයත් පිළිගත යුතුයි කියලා. ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට බ්‍රිතාන්‍යත් ස්වීඩනයත් එකඟතාවයේ පළ කරලා අනුකූලතාවයේ පළ කරලා තියෙනවා. ඒ නිසා මේකෙන් ගැලවීමක් නැහැ. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් ඔහු ඉදිරි දින කීපය ඇතුළත කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අතරතුරේදී බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය අසාන් සම්බන්ධයෙන් ඔහුට නිදහස ලබා දීම පමණක් නෙමෙයි, ඔහුට නියම කරලා තියෙන වන්දි ලබා දීමත් සිද්ධ කරන්නට ඕනේ කියලා.
හොඳයිමල්, අපි එහෙමනම් බෙහෙවින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා අපි ලැබෙන සතියේ සිකුරාදා හමුවෙමු. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලනික ව්‍යුහයට වැදගත් වුණු කරුණු අපි ලැබෙන සතියේ සඳුදා ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් පුළුල්ව සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා.
SBS සිංහල වෙබ්බඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ්බඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැනගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webbadaviyata.